අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ ආයුබෝවන් ඔයාලා හැමෝටම. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය ඔස්සේ විකාශනය වන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සමගයි ඔබ මේ එකතු වන්නේ. ඔන්න පාඩම් අංක 4 යටතේ අදත් ආවා රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔබේ නිවහනට. මම දෙනියාය අධ්‍යාපන කලාපයේ මාර දෑරංගල මහාවිද්‍යාලයේ චිත්‍රකලා ආචාරිණි කේ.ජී. පියුමි ලක්මාලි. අපි අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ චිත්‍ර විෂයේ ඉතා වැදගත් පාඩමක් වන යුරෝපා පුනර්ජීවන යුගයේ මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ නිර්මාණ ගැන. පළමුයෙන්ම ඔයාලට ලබා දීලා තියෙන පත්‍රිකාව අතට අරගෙනම මෙම පාඩමට සවන් දෙන්න. දුවේ පුතේ, ඔයාලට මේ පාඩම ගැන ගැටලුවක් මතුවහොත් අපි අවසානයේ ඔයාලට ලබා දෙන දුරකථන අංකයට අමතන්නත් පුළුවන්. මෙහිදී අපි 6 නිපුණතාවයේ 2 නිපුණතා මට්ටම යටතේ ඇති විදේශීය ශිල්පීන්ගේ කලාකෘති ගැන අධ්‍යයනය කරනවා. මල් ළඟදි ඉතාලියේ ලොකු සංචාරයක් ගිහිල්ලා ආවේ. ඒ නිසා මට මේ ගැන පුංචි ඔයාලට කියන්න හරිම පහසුයි. ඔයාලා හැමෝම දන්නව ඇති ඉතාලිය කියන්නේ ජේසුස් වහන්සේ උපන් රට, කිතුණු ධර්මයේ උපත. මම මුලින්ම ගියේ ඉතාලියේ වතිකානුවට. මාත් එක්ක ගියා පුතේ ගවේෂකතුමෙකුත්. වතිකානුවේ තියෙනවා ශාන්ත පීතර් කියලා පල්ලියක්. මේ පල්ලිය ඉතාමත් අලංකාරව හදලා තියෙනවා දැක්ක මම විමසල බැලුවා කවුද මේ පල්ලිය ඉදිකිරීමේ ප්‍රධානම ශිල්පිය කියලා. ඉතින් එහෙම බලද්දී මට දැනගන්න හම්බුණා ශාන්ත පීතර් පල්ලිය. එහෙමත් නැත්නම් ශාන්ත පීතර් දෙව්මැදුර ඉදිකිරීමට මූලික වෙලා තියෙන්නේ මයිකල් ආන්ජලෝ බුවනෝර්ති කියන විශිෂ්ටතම ශිල්පියෙක් බව. ඉතින් මේ රෝම අධිරාජ්‍ය තුල වාස්තු විද්‍යාත්මකාතින්, ගෘහ නිර්මාණාත්මකාතින්, ඒ වගේම චිත්‍ර හා මූර්ති අතින් ගත්තම හැම දෙයකම එක වගේ දස්කම් දක්වපු කලා ශිල්පියෙක් ඉඳලා තියෙනවා. මෙම විශිෂ්ට ශිල්පියා මයිකල් ආන්ජලෝ කියලා මට දැනගන්න හම්බුණා. ඉතින් ඊට පස්සේ මම මේ ශාන්ත පීතර් පල්ලිය ඇතුළටම ගියා. පල්ලිය ඇතුලේ ගොඩ දෙනෙක් හිටිය නිසා මාත් එක්ක ගිය ගවේෂකතුමාගෙන් ඇහුව පුතේ මේ චිත්‍ර ගැන. ඒ ගවේෂකතුමා මට ගොඩක් දේවල් කියලා දුන්නා. එතුමා කිව්ව මට මයිකල් ආන්ජලෝ කියන ශිල්පියා ගැන වැඩිදුර විස්තර. ඉස්සර ඉතාලියේ තිබුණලු පුනර්ජීවන යුගය කියලා යුගයක්. එහෙමත් නැත්නම් පුනරුද යුගය කියලා කිව්වලු. මොකද්ද පුතේ පුනර්ජීවන යුගය හෙවත් පුනරුද යුගය? මේ කාලයේදී, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1475 මාර්තු මාසේ 6 වෙනිදා ඉතාලියේ කැප්‍රීස් කියන පුංචි ගමකදී පුංචි මයිකල් ඉපදුනාලු. මයිකල් ආන්ජිලෝ ඉපදුනේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් හිටපු පවුලක දෙවෙනියා විදියට කියලත් මට ආරංචි වුණා. ඔයාල වගේ පුංචි අවධියේදී මයිකල් ආන්ජිලෝ ශිල්පියාගේ අම්මා නැති වුණ බවත්, පස්සේ කිරි අම්මා ළඟ පුංචි මයිකල් ලොකු වුණ බවත් මට එතනදි හෙළි කළා. ගවේෂකතුමා එහෙම විස්තර කියද්දී මට තව තව ආසාවක් ඇති වුණා. මයිකල් ආන්ජලෝ කොහොමද මේ තරම් කලාවට ආදරය කළේ කියලා. මං කලින් කිව්වා වගේ කිරියම්මා ළඟ හැදී වැඩුණු මයිකල් ආන්ජලෝට ගෙදර පරිසරය ඉතාමත් උදව් වුණාලු කලාව ඉගෙන ගන්න. ඒකට හේතුව වෙලා තිබුණේ කිරියම්මගේ ස්වාමියා ගොඩාක් දක්ෂ ගල්වඩුවෙක් වීමලු. ඔහු මූර්ති හා කැටයම් නෙලන්න ගොඩක් දක්ෂ වෙලා තිබුණු බවත්, ඒ ගෙදර ඒ නිර්මාණවලින් පිරී ඉතිරී ගිය බවත් මට දැනගන්නට හම්බ වුණා. දුවේ පුතේ, ඊට පස්සේ මං ඇහුවා මේ මයිකල් ආන්ජලෝ ඉස්කෝලේ ගියේ නැද්ද කියලා. ගවේෂකතුමා මට තව දුරටත් කරුණු පැහැදිලි කරලා දුන්නා. මයිකල් ආන්ජලෝ ඉතාලියේ ෆ්ලොරන්ස් කියන චිත්‍රකලා පාසලට ඇතුළත් වෙලා චිත්‍ර ශිල්පය ගැන වැඩිදුර ඉගෙන ගත්ත බව. ඒ කාලේ මයිකල්ගේ ගුරුතුමා වෙලා ඉඳලා තියෙන්නේ ෆ්‍රැන්සිස්කෝ උර්බිනෝ කියලා ගුරුවරයෙක්. තමන් යන පාර ඉතාමත් වේගෙන් හරියට ගිය නිසා මයිකල් ආන්ජලෝ වයස අවුරුදු 30 එකලමුළු වතිකානුවත් ඉතාලියත් පිළිගත් ශ්‍රේෂ්ඨ කලාශිල්පියෙක් වුණාලු. ලෝකයේ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් වන ග්‍රීක රෝම ශිල්පීන්ගේ ආභාසයත් මයිකල් ආන්ජලෝට තිබිලා තියෙනවා. සමහර තැන්වලදී ඒ ශිල්පීන්ගේ හැකියාවන් අභිබවා යන්නට පවා මයිකල් ආන්ජලෝ සමත් වුණාලු. ඒ වයස වන විට මයිකල් ආන්ජලෝ ගෘහ නිර්මාණ ශිල්පයට විතරක් නෙවෙයි පුතේ, වාස්තු විද්‍යාත්මක ශිල්පයටත්, චිත්‍ර ශිල්පයටත්, මූර්ති හා කැටයම් ශිල්පයටත් ගොඩාක් දක්ෂතා දක්වලා තියෙන බව මට පැහැදිලි වුණා. දැන් ඔයාලා අතේ තියෙන පත්‍රිකාව ළඟට ගන්නකෝ. ඒ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු මේ කරුණුවලින් ලබා ගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ සංචාරයේදී මට ඕනේ වුණා තව ගොඩක් දේවල් දැනගන්න. වතිකානු නගරයේ ශාන්ත පීතර් පල්ලිය ඇතුළ තව තවත් බලද්දි ත්‍රිකෝණාකාරව තිබුණු මූර්තියක් මං දැක්කා. මේ මූර්තියේ අම්මා කෙනෙක් තමන්ගේ පුතා මැරුණත් උකුල තියන් ඉන්න බව දැකලා මං පුදුම වුණා. මං තොරතුරු අහද්දි මට කිව්වේ මැරුණු ජේසුස් වහන්සේගේ පණ නැති වුණු ශරීරය එතුමගේ අම්මා වුණ මරියම් මවතුමිය විසින් උකුල තියන් ඉන්න හැටි. ඒ කිව්ව විස්තරත් එක්ක මේ මූර්තිය හදලා තිබුණේ කිරිගරුණ මාධ්‍යෙන්. මොන මාධ්‍යෙන්ද පුතේ? කිරිගරුණ මාධ්‍යෙන්. ඒ වගේම මේ මූර්තියේදී අම්මගේ පුතාගේ වයස සමානව පෙන්නලා තිබුණා. ඒකෙන් පෙන්눔 කළේ මේ මූර්තිය මගින් දිව්‍යමය ගතියක් ඉස්මතු කිරීමලු. මෞසෙනෙහස ගැන සංවේදී බව හොඳින් පෙන්වන මූර්තියක් විදියටයි මම මේක දැක්කේ. ඉතින් මට කුතුහලයක් ඇති වුණා මේකට කියන නම් මොකද්ද කියලා දැනගන්න. මට දැනගන්න ලැබුණා මේ ත්‍රිකෝණාකාර මූර්තියට කියන්නේ පියටා කියලා බව. ටික දුරක් ඇවිදගෙන යද්දි ගැලරියා ඇකඩමියට ගියාම පිරිමි කෙනෙක්ගේ ලොකුම ලොකු හිටි ප්‍රතිමාවක් නිර්වත්ව හදලා තියෙනවා මං දැක්කා. නිර්වත් කිව්වේ පුතේ ඇඳුම් දක්වල නැතිවීම. මේ මූර්තියෙන් පිරිමි කෙනෙක්ගේ කඩවසම් බව, තරුණකම, රිද්මය, නිර්භීතකම වගේම ඔහුගේ මුහුණේ කරුණාව, දයාව උතුරන බවත් දැකගන්නට හම්බ වුණා. මං ගවේෂකතුමාගෙන් ඇහුවා මේ ප්‍රතිමාවේ නම් මොකද්ද කියලා. මට කිව්වේ ගවේෂකතුමා මේ විශාල නිර්වත් පිරිමි ප්‍රතිමාව ඩේවිඩ් ප්‍රතිමාව කියලා. ප්‍රතිමාවේ උස අඩි 14යි අඟල් 3ක් බවත් මට කිව්වා. ඩේවිඩ් ප්‍රතිමාවේ මං දැක්ක තවත් කාරණයක් තමයි මිනිස් ශරීරයේ සුන්දරත්වය දක්වා තිබීම. ඔන්න දරුවනේ පැවරුමේ තියෙන ප්‍රශ්න කීපයකටම පිළිතුරු දැන් හම්බුණා නේද? සංචාරයේදී මං පුදුමයට පත් වෙලා ඇහුවා මේ වගේ තවත් ප්‍රතිමා නැද්ද කියලා. එතකොට එතනදී කිව්වා මයිකල් ආන්ජලෝ කියන ශ්‍රේෂ්ඨ ශිල්පියාගේ තවත් ගොඩාක් මූර්ති තියෙනවා කියලා. මට කිව්ව විදියට මෝසෙස්, මිය යන වහලා, කැරලිකාර වහලා සහ බ්‍රූගස් හි මරියතුමිය කියන මූර්තිත් මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ ගොඩක් වටින මූර්ති බව සඳහන් කළා. ඒ වුණත් ඒ මූර්ති කලින් කිව්ව මූර්ති තරමට වැඩ අවසාන කරලා නැති කලා නිර්මාණ කියලා මට කිව්වා. පස්සේ මං ඒ මූර්ති තියෙන ස්ථානයට ගිහිල්ලා බැලුවා. මෝසෙස් ප්‍රතිමාව ගොඩක් ජව සම්පන්න මූර්තියක් බව මට පෙනුණා. මේ මූර්තිවල විශේෂ ලක්ෂණයක් විදියට මන් දැක්කේ හැම මූර්තියක්ම කිරිගරුඬ වලින් හදලා තිබීමයි. මෝසෙස් ප්‍රතිමාව ඉතාමත් සංවේදී විදියට හදලා තිබුණා. මිනිස් ශරීරයේ සුන්දරත්වය ගොඩාක් හොඳින් පෙන්වන ප්‍රතිමාවක් විදියටයි මන් දැක්කේ. මට ආරංචි වුණේ පුළුවන් උපරිම විදියට මේ මූර්තිය මයිකල් ආන්ජලෝ ශිල්පියා වැඩ අවසන් කරලා තිබුණු බවත්, එතුමා ඒ මූර්තියෙන් ගොඩක් සතුටට පත්තුළු බවත්ය. හොඳට මතක තියාගන්න පුතේ, ඔයාලගේ අතේ තියෙන පත්‍රිකාවේ ප්‍රශ්නවලට දැන් පිළිතුරු ටික ටික හම්බ වේවි. ටිකෙන් ටික ඇවිදිනකොට මං දැක්කා තවත් පල්ලියක්. ඒක සිස්ටයින් පල්ලිය කියලා මට දැනගන්න හම්බ වුණා. මේ සිස්ටයින් පල්ලිය තිබුණා ගොඩක් ලස්සන චිත්‍ර ටිකක්. මං පල්ලියට ඇතුල් වෙලා අල්තාරය ළඟට යද්දි ගවේෂකතුමා මට අල්තාරයේ පිටිපස්සේ බිත්තිය පෙන්නුවා. මං ගොඩක් පුදුමෙන් බැලුවා, මෙච්චර ලොකු චිත්‍රයක් මෙතන ඇන්නේ කොහොමද කියලා. මේ ලොකු චිත්‍රයේ නම අන්තිම විනිශ්චය කියලා මට කිව්වා. මන් දැක්ක ඒ චිත්‍රේ ගොඩාක් පිරිසක් ඇඳලා තියෙනවා. පස්සේ මට දැනගන්න ලැබුණා ලෝකේ ලොකුම ලොකු චිත්‍රය කියලා. මුලදී ප්‍රෙස්කෝ සිකුව ක්‍රමයට ඇඳලා තිබුණ බවත්, ඒ වුණාට පුතේ පස්සේ කාලයකදී හෙළි වුණා ප්‍රෙස්කෝ බුවනෝ ක්‍රමයට මේ චිත්‍රය ඇඳලා තියෙන බව. මේ චිත්‍රෙන් මන් දැක්ක විශේෂ ලක්ෂණයක් තමයි ස්වර්ගය, මනුලොව හා පරලොව ගොඩක් හොඳින් එකම තලයක ඇඳ දක්වලා තියෙන බව. මං අහපු විදියට උස අඩි 48ක්ලු, පළල අඩි 44ක්ලු. මේ චිත්‍රයෙන් ගොඩක් හැඟීම් ප්‍රකාශ කිරීමක් කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඒ කිව්වේ පුතේ, මිනිස් රූපවල ක්‍රියාකාරී බව ලස්සනට ඇඳලා තිබුණා. ඉතාම දීප්තිමත් වර්ණ ප්‍රභේද භාවිතා කරලා තියෙනවා මං දැක්කා. පරියාවලෝකන ලක්ෂණත් උපරිමෙන්ම ඇඳලා තිබුණා. මම සිස්ටයින් පල්ලියේ උට සීලිම බැලුවා. මේකට වියන් තලය කියලාලු කියන්නේ. එතකොට මට ආරංචි වුණා, සිස්ටයින් පල්ලියේ තමයි මයිකල් ආන්ජලෝ ශිල්පියා ගොඩාක්ම චිත්‍ර ඇඳලා තියෙන්නේ කියලා. මගේ ඇස් දෙකට එකවරම ගැටුනේ මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ඇඟිල්ල දිගු කරන් ඉන්න විදිය. මං තවදුරටත් හොයලා බලද්දී ඒ චිත්‍රයේ තිබුණේ දෙවියන් වහන්සේ මිනිස්සයෙකුට දබර ඇඟිල්ල දිගු කරන් ඉන්න ආකාරය. මං තවත් තොරතුරු අහද්දී ඒ චිත්‍රයේ නම ආදම් මැවීම විදියට දැනගන්න හම්බුණා. මේ චිත්‍රයේ දෙවියන් වහන්සේ සාමාන්‍ය මිනිසෙක් විදියට තමයි ඇඳලා තිබුණේ. ඒක යුරෝපා චිත්‍ර අතර දුර්ලභ අවස්ථාවක්ලු. ඒ චිත්‍රයේ අනෙක් පුද්ගලයා දේවදූතයෙක් කියලයි ආරංචි වුණේ. දෙවියන් විසින් මනුෂ්‍ය වර්ගයාට ජීවය ලබා දෙන බවත් මෙම චිත්‍රෙන් පෙන්නුම් කරනවා කියලා ගවේෂකතුමා මට කිව්ව දරුවනේ. ඒ වගේම මේ චිත්‍රවලදී මිනිස් රූපවල ක්‍රියාකාරී බව ඉතාමත් හොඳින් පෙන්වලා තිබුණා. දෙවියන් වහන්සේ වයසට ගිය විදියටත්, දෙවියන් වහන්සේව දේවදූතයන් පිරිසක් විසින් ඔසවන් ඉන්න විදියත්, ආදම් කියන දේවදූතයා තරුණ ආකාරයට ඇඳ තිබීමත් මන් දැක්ක විශේෂ කරුණු වුණා. ශක්තිය හා ජව සම්පන්න බව මේ චිත්‍රයේ තවත් ලක්ෂණයක් හැටියටයි මට පෙනුනේ. මේ චිත්‍රයේ වර්ණ ගැන්වීමේදී දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කොට තිබීම මන් දැක්කා. ඒ වගේම මේ චිත්‍රයේ මූර්තිමය ලක්ෂණත් තියෙනවා මං එතෙන්දි දැක්ක පුතේ. මං තවදුරටත් විමසුවා මයිකල් ආන්ජලෝගේ තවත් චිත්‍ර ගැන. එතකොට මට දැනගන්න හම්බුණා, අර මුලින් කිව්ව චිත්‍ර දෙක වගේම ඒව මැවීම, සුද්ධ වූ පවුල, ලෝක උප්පත්ති කතාව වගේම දෙවියන් වහන්සේ විසින් ඉරහඳ මැවීම කියන චිත්‍ර ගැනත්. දුවේ පුතේ, මම තවත් ගොඩක් තැන් නරඹන්න ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මයිකල් ආන්ජලෝ ශිල්පියාගෙන තමයි මම මේ සංචාරයේදී හෙව්වේ. මොකද මං ආසම ශිල්පියා වුණේ එතුමා. දැන් ඔයාලගේ අතේ තියෙන අංක 4 පත්‍රිකාවේ බොහෝ ප්‍රශ්නවලට උත්තර හම්බුණා නේද? මං විමසුවා මයිකල් ආන්ජලෝ ශිල්පියාට ඊට පස්සේ මොකද වුනේ කියලා. මට දැනගන්න ලැබුණා මුලින් මං කිව්ව පියටා කියන අග්‍රගන්නි මූර්තියේ වැඩ කරන් ඉන්න අතරේ මෙතුමා වියෝ වුණා කියලා. දවස් දෙකක් වගේ කාලයක් ඔහු තදබල අසනීපෙන් ඉඳලා තියෙනවා. පස්සේ මයිකල් ආන්ජෙලෝ නම් මේ අමරණීය කලාකරුවා 1564 පෙබරවාරි මාසේ 18 වැනිදා සිය අවසන් සුසුම් පොද මේ මිහිතලයට මුදා හැරිය බව ඒ රටේ විසූ පුද්ගලයෙක් ගොඩාක් දුකින් මට කිව්වා. සංචාරයෙන් දවස් 3කට පස්සේ මං ආයෙත් ලංකාවට ආවේ ගොඩක් දේවල් දැනගෙන. ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි දැන් මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ බොහොමයක් කලාකෘති ගැන ගොඩක්ම දේවල් දැනගත්ත නේද? අපි ඒ ආශ්‍රයෙන් පුංචි ගවේෂණයක් කරමුද? මේක ඔයාලගේ ඉස්සරහ අනාගතය වෙනුවෙන් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. දැන් ඔයාලා අතට පත්තුණු පත්‍රිකාවත් අතට ගන්න. මේ පාඩම 10 ශ්‍රේණියේ ඉන්න ඔයාලට වගේම 11 ශ්‍රේණියේ ඉන්න දරුවන්ටත් ඉතාමත් වැදගත් වේවි. අපි දැන් බලමු පුතේ, ඔයාලා මේ පාඩමෙන් ඉගෙන ගත්ත මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ මූර්ති හා චිත්‍ර ගැන විස්තර මොනවද කියලා. මූර්ති වශයෙන් ගත්තම පියටා, ඩේවිඩ්, මෝසෙස්, මිය යන වහලා, කැරිකාර වහලා සහ බ්‍රූගසි මරියතුමියත් චිත්‍ර ගත්තම අන්තිම විනිශ්චය ආදම් මැවීම, ඒව මැවීම, සුද්ධ වූ පවුල, ලෝකෝපති කතාව වගේවා ඉතා වැදගත් වෙනවා. අපි දැන් බලමු ඔයාලගේ අතේ තියෙන පත්‍රිකාව අතට අරගෙන පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ සිතුවම් හා මූර්ති නම් කරන්න. සිස්ටයින් දෙව්මැදුරේ හා ශාන්ත පීතර දෙව්මැදුරේ ඇති මයිකල් ආන්ජලෝගේ නිර්මාණ වෙන වෙනම නම් කරන්න. පියටා හා ඩේවිඩ් මූර්තිවල කලා ලක්ෂණ වෙන වෙනම පැහැදිලි කරන්න. දැන් ඔයාට මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් නේද? පැවරුම මයිකල් ආන්ජලෝගේ අන්තිම විනිශ්චය චිත්‍රයේ පදනම් කරගනිමින් කෙටි කතාවක්, පද්‍ය පන්තියක්, ගුවන්විදුලි නාට්‍යයක් හෝ සිද්ධියක් ගොඩනගන්න. ඔබ අප වෙත එවන හොඳම නිර්මාණය තෝරා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞන්දර්ය ඒකකය විසින් නිර්මාණය කරන වාර්ෂික සංගරාවේ පළ කරනවා. පිළිතුරු ලියා අවසන් කර ලිපි එවිය යුතු ලිපිණය තමයි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සෞන්දර්ය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඉහළ ඩික්සන් පාර, ගාල්ල. තවත් ඉදිරි දිනකදී මෙවන් රසවත් වැඩසටහනකින් නැවත ඔබ හමුවීමි බලාපොරොත්තුවෙන් මං පුංචි ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්. වාසනාවන්ත අනාගතයක්.
අවකාශයේ පාසල
මේගපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.